ආයුබෝවන් ආදරණීය දරුවනේ, අදත් අපි ඔබ සමග මේ මුණ ගැහෙන්නේ සිංහල සාහිත්‍යයට අදාළව එහි ඔබගේ පෙළ පොතෙහි තුන්වන පාඩම හානාහිය පානා අඬහැරින්දනේ පාඩමේ කරුණු කාරණා කීපයක් සාකච්ඡා කිරීමටයි. ඔබට මෙහි ඉතා වටිනා ප්‍රවේශයක් සුගත් සර් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතන ඉඳන් ඒ ප්‍රවේශයේ ඔස්සේ අපි ඉදිරියට මේ පාඩමේන ප්‍රධාන කාරණා කීපයක් ගැන ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. දයාබර දරුවනේ, අපි දන්නවා ජන කවිය ඉතා සුවිශේෂී සාහිත්‍ය වර්ගයක්. ජන කවි සම්බන්ධයෙන් කතා කිරීමේදී ඊට සාපේක්ෂව ඇති ඒ සමග සමගාමීව අපි කතා කරන විදග්ධ කවිය, සම්භාව්‍ය කවිය ගැනත් අපේ අවධානය යම් ප්‍රමාණයකට යොමු වෙන්න ඕනේ. ඉතින් ඔබගේ මතකයේ මම අවදි කළොත් අපට අදාළ දෙවන පාඩමේදී අපි මේ සම්භාව්‍ය සාහිත්‍යයේ කෘතියක ගුත්තිලකාවේ කොටසක් ඔබගේ අධ්‍යයනයට යොමු කරා. ඉතින් එතකොට ඔබට පැහැදිලි සම්භාව්‍ය සාහිත්‍ය යනු කුමක්ද කියලා. අද අපි කතා කරන්නේ ජන කවිය සම්බන්ධයෙන්, ජන සාහිත්‍ය සම්බන්ධයෙන්. ඉතින් මේ ජන සාහිත්‍යේන එක් සුවිශේෂී කොටසක් තමයි ජන කවිය. ජන කවියෙත් එක්තරා සුවිශේෂී කොටසක් ලෙස උපදේශ කවි, එහෙම නැත්නම් දැනමුතුකමට කී කවියන්න අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ, හානාහිය පානා අඬහැරින් දැනි පාඩමට අදාළව මේ පාඩමේ අන්තර්ගත කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී එක් විශේෂ කාරණයක් සම්බන්ධයෙන් මේ දරුවන්ගේ අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි යහපත් ජීවිතයක් ගත කිරීමට යෝග්‍ය උපදෙස් කොහොමද මේ උපදේශාත්මක ජන කවිවල අන්තර්ගත වෙලා තියෙන්නේ කියන කාරණය. අපි දන්නවා සම්භාව්‍ය සාහිත්‍යයේ උපදේශ කවි අපට උදන්ත අපට හම්බෙන රාශියක්, ලෝ වැඩ සංග්‍රහව, සුභාෂිතය, සිරිත් මාල්දම, ලෝකෝපකාරය වැනි මේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති මගිනුත් අපට යම් යම් උපදේශාත්මක තොරතුරු රාශියක් ලබා ගන්න පුළුවන්. එතකොට ජන කවිය තුලින් විශේෂයෙන් හානාහිය පානා දැහැරින් දැනේ පාඩමට අදාළ ජන කවි වලින් අපට කොහොමද අපේ ජීවිතයේ යහපත් ජීවිතයක් ගත කිරීමට අපට උපදෙස් ලැබෙන්නේ කියන එක ගැන අපි අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. සාහිත්‍ය කරුවා නිරන්තරයෙන්ම මිනිස් ජීවිතය වඩාත් යහපත් එකක් කිරීමට තමයි තමන්ගේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒකට ජන කවියත් එහෙම තමයි. ජන කවියත් යම් යම් කාරණා පැහැදිලි කිරීමේදී ජීවත් වීමේදී මිනිසුන් ජීවත් විය යුතු ආකාරය, යහපත් ලෙස ජීවත් විය යුතු ආකාරය පෙන්වා දීමට තමන්ගේ සාහිත්‍ය භාවිතය, ජන කවි භාවිතය යොදාගෙන තියෙනවා. ඊට හොඳම උදාහරණයක් තමයි මේ අපට අදාළ මේ පාඩම, හානාහිය පානා අඬහැරින් දැනේ කියන පාඩම. දරුවනේ, මේ පාඩමේදී අපට මුලින්ම හම්බෙනවා එක් සුවිශේෂී කවියක්. ඒ කවිය මෙහෙමයි සඳහන් වෙලා තියෙන්නේ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ, මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ, අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ, හානාහිය පානා අඬහැරින් දැනේ. මේ කවියේදී ජන කවියා අපගේ අවධානය යොමු කරනවා එක්තරා විශේෂ කාරණයකට. ඒ කාරණය අපේ සමාජික ජීවිතයේ අපි ජීවත් වෙන ස්වરૂපය යහපත් විදිහට පවත්වාගෙන යන්න අපට උදව් කරනවා. මේ කවියේදී ජන කවියා අපව ගෙනියනවා ඉතා සුවිශේෂී තැනකට. ඒ තමයි ජීවත් වීමේදී අපට විවිධ සමාජ කණ්ඩායම්, විවිධ මිනිසුන්, විවිධ ඇසුරු කිරීම අපට ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් ජන කවිය මෙහිදී ආරම්භයේදීම පැහැදිලි කරනවා ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ගසක් සුද්ධ කිරීමේදී ගසක් කැපීමේදී එහි ක්‍රියාකාරකමේ යෙදෙන පුද්ගලයාගේ ස්වරූපෙන් ඒ කාරණය සම්බන්ධයෙන් අපට දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන්. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. අමුතු බද්දී මාත ඇල්ලුමෙන් දැනේ. මෙන්න මේ විදිහට විවිධ ක්‍රියාකාරකම් වල නිරත පුජ්‍යලයන්ගේ ඒ අදාළ ක්‍රියාකාරකමේ නිරත ස්වરૂපය අනුව ඔහු කවුද යන්න අපට වටහා ගත යුතුයි යන්න ජන කවියා අපට හේතු ගන්නනවා. අපේ දරුවන්ට මම මෙහිදී මේ කාරණේ වඩාත් සවිස්තර කළොත් ජන කවියා ඔහුගේ කවිවලට පාදක වෙන යම් යම් කාරණා ජන කතා ආශ්‍රයනොත් යොදාගෙන තියෙනවා. දැන් මෙහි එන පළවෙනි පේළිය ගසට කෙටුම ගස මුල පෑවීමෙන් දෙනේ යන්න එක්තරා ජන කවියකත් යම් ආකාරයකට සඳහන් වෙනවා. මේ වෙලාවේ ඔබගේ දැන ගැනීම පිණිස මම ඒ කතාව ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්. දරුවනේ එක්තරා ගමක එකොමත්තික කාලයක ගම මහත්තයෙකුයි ගමහාමිනී කෙනෙකුයි ගමරාල කෙනෙකුයි ගමහාමිනී කෙනෙකුයි හිටියා. මේගොල්ලොන්ට හිටියා ඉතා ලස්සන තරුණ දුවක්. මේ දෙමාපියන්ට අවශ්‍ය වුණා තමන්ගේ දුවව ලස්සන තරුණ දුවව ඉතා හොඳ තරුණයෙකුට විවාහ කර දෙන්න. ඉතින් දෙමාපියෝ කල්පනා කරා මේ සඳහා පොඩි පරීක්ෂණයක් කරන්න ඕනේ. තමන්ගේ දුව ඉතා වටිනා හොඳ කෙනෙකුට දෙන්න ඕනේ. එතකොට තමයි දෙමාපියොන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඔවුන් නිදහස් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ පණිවිඩයක් තිබ්බා. පණිවිඩයක් යවුවා තමන්ගේ දුවව බලන් දෙන්න සුදුසු පුද්ගලයාට තරුණයාට දුවව ලබා දෙනවා කියලා. ඉතින් විවිධ තරුණියෝ මේ සඳහා ඉදිරිපත් වුණා විවිධ ආයෙනවා. දැන් මේ ගමරාලගේ ගම මාත්මයාගේ එහෙම නැත්නම් මේ තරුණියගේ පියාගේ ක්‍රියාකාරකම තමයි ඔහුගේ පරීක්ෂණය තමයි තමන්ගේ දුව ලබා ගැනීමට අත ගැනීමට එන තරුණයා කිසියම් පරීක්ෂණයකට යොමු කිරීම. මේ පරීක්ෂණය තමයි ඔහුට මේ ගෙදර පිටිපස තියෙන තම්පලා ගහක් කපන්න දෙනවා කපන්න යොමු කිරීම. ඉතින් තරුණියෝ එනවා අදාළ පරීක්ෂණයට මුහුණ දෙනවා. මේ තරුණියගේ පියා තෘප්තිමත් වෙන්නේ නැහැ අපහු යනවා. ඉතින් එක්තරා දවසක එක්තරා තරුණියෙක් එනවා මෙයාට මේ කරන්න තියෙන කාර්ය කිව්වයින් පස්සේ ඔහු අදාළ කාර්යයට සූදානම් වෙනවා. අපි දන්නවා කිසියම් කටයුත්තකට සූදානම් වීමේදී ඊට ආවේනික ගති ස්වරූපයන් තියෙනවා ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මේ තරුණියත් එනවා ඇවිල්ලා තමන් ගෙනාපු බඩමුට්ටු වෙනම තියලා මේ වැඩේට සුදුසු ඇඳුමකින් ලෑස්ති වෙලා දැන් අපි දන්නවා ආදි කාලේ හේන් ගොවිතැන් කරන ගොවි මහත්තුරු හේනක් සුද්ධ කිරීමේදී කරන හේන් ගෙවැඩීම කියලා එකට කියනවා. එහෙම කරද්දී ඒගොල්ලෝ අදාළ ආයුධය ගසට හේතු කරලා වැඳලා දෙවියන්ගෙන් අවසර අරන් මෙහෙම තමයි වැඩේ පටන් ගන්නෙ. ඉතින් මේ තරුණයත් ආයුධයට වැඳලා මේ ගහ තම්පලා ගහ වටේ තියෙන වටපිටාවේ තියෙන බැවිලා තියෙන පැල ඇටි සුද්ධ කරලා ගහ කපන්න පටන් ගත්තා. එතකොට මේ තරුණියගේ තාත්තා මම මුලින් කියපු ගමරාල එයා මේ වැඩේ නතර කර හරි ඔයා තමයි සුදුස්සා කියලා කිව්වා. එතකොට බලන්න මේ ජන කතාවට අදාළයි අපේ මේ ජන කවියේ මුල් පේළියත් ගසට කෙටුම ගස මුල පෑවීමෙන් දැනේ. එතකොට මේ පරීක්ෂණයේදී පියාට අවශ්‍ය වුණේ මේ තරුණයාගේ කටයුතු කිරීමේ හැකියාව ඔහු තැනට අදාළ ලෙස කටයුතු කිරීමේ දක්ෂෙක්ද කියන එක බලන එක. එතකොට අපට මොකද්ද අපේ ජීවිතයේ යහපත් කර ගැනීමට මේ ජන කවියා මේකෙන් දෙන අපට ආදර්ශය. ඔහු අපට කියනවා ගසට කෙටුම ගස මුල පාදන විදිහෙන් දැනගන්න පුළුවන්. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. මිනිහෙකුගේ ක්‍රියාකාරකමක් ඔහු යනේන විදිහෙන් ඔහුගේ ගති ලක්ෂණ අපට දැනගන්න පුළුවන්. අපේ දරුවන්ට මතක ඇති ගුත්තිල කාව්‍යයේ ගුත්තිල ආචාර්යවරයා මූසුල ශිෂ්‍යයා තමන්ගෙන් ශිල්පය ලබා ගන්න පැමිණෙන අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ශිල්පලබාදීම ප්‍රතික්ෂේප කරනවා. ගුත්තිල කාව්‍ය සඳහන් වෙන්නේ ගුත්තිල ජාතකයේ සඳහන් වෙන්නේ ඒකට හේතුව තමයි ගුරුවරයා දකින්න මොහුගේ ගති ස්වરૂපයේ තියෙන කිසියම් අසත්පුරුෂ ලක්ෂණයක් නොගැලපෙන ලක්ෂණයක් ඔහු හොඳ නැහැ කියලා ඔහු තීරණය කරනවා. ඉතින් මේ විදිහට සමාජයේ ජීවත් වෙද්දී අපට විවිධාකාරයේ සමාජ කණ්ඩායම් මිනිස් ප්‍රජාවන් මුණ ගැහෙනවා. එතකොට අපි ඒ පුජ්‍යලින් සමග සම්බන්ධ වීමේදී ඔවුන්ගේ ස්වરૂපය ඔවුන්ගේ ගති ලක්ෂණ වහා හඳුනා ගැනීමේ හැකියාවක් අපට තියෙන්න ඕන. කවියා ඒ දේ සම්බන්ධයෙන් තම අපේ දැනුවත් වීම මේ ලබා දෙන්නේ. අමුතු බද්දීම ඇතැල්ලුමින් දැනේ. අපේ නිවසකට පැමිණෙන ආගන්තුකයෙකුට අප සංග්‍රහ කිරීම අපේ සිංහල ජාතියේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. එතකොට මේ ලක්ෂණය අපට සංස්කෘතික වශයෙන් ආවේනික ලක්ෂණයක්. නමුත් ගෙදරට පැමිණෙන කෙනෙකුට සංග්‍රහ කිරීම ඉත සිටින් කරන දෙයක්ද, කැමැත්තෙන් කරන දෙයක්ද, අකමැත්තෙන් කරන දෙයක්ද කියන එක ඔහුගේ හැසිරීමෙන් අපට දැනගන්න පුළුවන්. කවි අන්තිම පේළියෙන් අපව දැනුවත් කරනවා හානාහිය පානා අඬ හැරින්දෙනි. කෘෂිකාර්මික වටපිටාවක් සහිත අපේ සමාජයේ අතීත සමාජයේ ගොවිතැන් කටයුතු වලදී කුඹුරු හැමේදී භාවිත කළේ හරක්ගෙන් විශේෂයෙන් මීහරක්ගෙන් කුඹුරු හාන එක තමයි අපි දැක පුරුදු දේ. ඉතින් මෙහිදී ගොවියා හරක්ගෙන් හාද්දී ඔහු අඬහැර පානවා. ඔහුගේ කාර්යක්ෂම බවට හරක් දැක්වීමට ඔවුන් ඉතා හොඳ ලෙස මේ වැඩට සහභාගී කරවා ගැනීමට ඔහු අඬහැර පානවා. එතකොට මේ අඬහැරේ ස්වરૂපෙන් ඔහු කොයිතරම් හොඳ ගොවියෙක්ද දක්ෂෙක්ද යන්න හඳුනාගත හැකි. එතකොට මේ සමස්ත කවියෙන් අපට කවියා කියලා දෙන කාරණයක් තියෙනවා. ඒ තමයි යහපත් ජීවිතයක් ගත කිරීමට නම් අපි අපට ලැබෙන අපේ වටපිටාවේ තියෙන කාරණා ගැන සුපරික්ෂාකාරී විය යුතුයි. එවිට අපට යහපත් ලෙස ඒවට ප්‍රතිචාර දැක්විය හැකි යන්න. ඊළඟට මේ පද්‍යපන්තියේ ඉතාම වටිනා උපදේශයක් සහිත කවියක් අපට මෙහෙම හම්බෙනවා. අපේ දරුවන්ගේ පාඩමේ තුන්වෙනි කවිය විදිහට තමයි මේ කවිය සඳහන් වෙන්නේ. එය මෙහෙමයි සඳහන් වෙන්නේ. වරද පෙනෙන තරමට වැරඳුනා නොවේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. ඉතාම වටිනා උපදේශයක්. යහපත් ජීවිතයක් ගත කිරීමේදී මේ උපදේශ අපේ ජීවිතවලට සමීප කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. බලන්න දරුවනේ මේ කවිය ගැන. අපි දන්නවා මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා අන් අයගේ දොස් දකිමින් නිරන්තරයෙන් ඔවුනොවුන්ගේ සිත් රිදවා ගමින් ජීවත් වෙන අය. අනුන්ගේ වරද නිතර නිතර කියන එක හිතන එක ඒ හිතන පුජ්‍යලයාගේ සිත ඊට අදාළ අයගේ සිතුත් නිතර රිදෙවෙන කාරණයක්. මම මෙහිදී එක්තරා ප්‍රකට කියමනක් මගේ මතකයට එනවා දරුවනේ. එක්තරා දාර්ශනිකයෙක් සඳහන් කරලා තියෙනවා. එයා කියනවා මම මට හමුවන ඕනෑම මිනිසෙකුගේ හොඳක් පමණක් කතා කරමි. බලන්න කොයිතරම් වටිනා උපදේශයක්ද කියලා. අපට හමු වෙන ඕනෑම මිනිහෙකුගේ ඕනෑම පුජ්‍යලයෙකුගේ කෙනෙකුගේ හොඳක් පමණක් කතා කරන්න පුළුවන් නම් අපට ඒ පුද්ගලයා කෙනාව ප්‍රතික්ෂේප කිරීමට සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම හැම කෙනෙක් තුළම වැරදි ඇති අතරම කිසියම් හොඳකුත් තියෙනවා. අපි දක්ෂයෙක් නම් අපි හොඳ කෙනෙක් නම් අපට ඒ හොඳ ඉතා සූක්ෂම විදිහට තෝරා බේරා ගන්න පුළුවන්. ඉතින් මේ කවිය කියනවා කෙනෙකුගේ සුළු වරද්දක් හරි ඉවසන්න අපි පොහසත් වෙනවා නම් ඒක අපේ ලොකු ජයග්‍රහණයක් බව. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. මේ සමහර දේවල් තියෙනවා අපි හිතනවට වඩා ඒ දේවල් අතර හොඳ තියෙන්න පුළුවන්. අපි කලුම දකින්න උත්සාහ කරනකොට කරද්දි ඒ තුල අපට නොපෙනෙන සුදක් පේන්න පුළුවන්. ඉතින් කවි අපිව ගෙනියනවා ඒ කාරණේට. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. නිරන්තරයෙන්ම වැරද්ද ගැන අවධානය යොමු කරන්නේ, වැරදි ගැන කතා කරන්නේ, මේ වැරදි නිතර නිතර පුනරුච්චාරණය කරන්නේ, දකින්නේ වැඩ නූගත් අයට, වැඩ කරන්නේ නැති අයට. ඉන් පස්සේ කවි අපට ලොකු උපදේශයක් දෙනවා හතරෙනි පේළියෙන්. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. ඉතාම වටිනා උපදේශයකට කවියා අපව යොමු කරනවා. එතකොට දරුවනේ අපට ඉතාම පැහැදිලි ජන කවියා මේ දෝෂ ඉවසීමේ වැදගත්කම කෙතරම් මනහර ලෙස අපට සමීප කරනවාද කියන එක. යහපත් ජීවිතයක් ගත කර ගැනීමට මේ උපදේශ මේක මේ උපදේශ මේ පාඩමක් ලෙසට ලෙසයි අපි අධ්‍යයනය කිරීමට හුරු වෙලා තියෙන්නේ. නමුත් දරුවනේ මේවා පාඩම විභාගය කියන කාරණාවලට අමතරව අපේ ජීවිතවලට සමීප කර ගන්න පුළුවන් නම් අපේ ජීවිත කොයි තරම් යහපත් ඒවා බවට පත් වේද කියලා අපට හිතා ගන්න පුළුවන්. වරද නැති කෙනෙක් නැත සැකිය මේ ලෝවේ. මේ ලෝකේ වැරදි නැති මිනිස්සු නැහැ. එහෙනම් අපට පුළුවන් වෙන්න ඕනේ වැරදි ඉවසන්න, දොස් ඉවසන්න. මේකෙන් අදහස් කරන්නේ නැහැ වැරදි කරන එකට අනුබල දෙන්න කියන එකක් මෙහි අදහස් කරන්නේ නැහැ. මේ කවිය කියන උත්සාහ කරන්නේ වැරදි දැක දැක ඒවා ගැනම හිත හිතා ඒ වැරදි කරන්නන් කෙරෙහි දෝෂාරෝපණය කරමින් අපිත් ඒ වැරදි කරමින් ඉන්නේ නැතුව ඒවා ඉවසලා මේ පොදු මිනිස් ලක්ෂණයක් කියලා සමානාත්මතාවය ප්‍රගුණ කිරීමට තමයි කවිය මෙහිදී අපට අනුබල දෙන්නේ. ඒකම මේ පාඩමේ තියෙන හැම කවියක්ම වගේ අපට උපදෙස් ලබා දෙන ඒවා. ඒ නිසානේ මේවා දැනමුතුකමට කී කවිහෙවත් උපදේශ කවි යනුවෙන් හඳුන්වලා තියෙන්නේ. තව එක්තරා කවියක් අපට හමු වෙනවා. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන කඩ බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. අද බොහෝ දෙනා අපහසුවට ලක්වන කාරණයක් තමයි දරුවනේ තම තමන්ගේ තරාතිරම පිළිබඳව 탁සේරුවක් නොමැතිකම. කවිය ඉතාම හොඳ තැනකට අපව කැඳවාගෙන යනවා, සමාජයේ කැඳවාගෙන යනවා. වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා ඉතාම වැදගත් උපදේශයක් ජන කවිය අපට ලබා දෙනවා. තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. මේ සමාජයේ බොහෝ ව්‍යසනයන්ට, බොහෝ කරදරවලට, බොහෝ අඩුපාඩුවලට මූලිකම කාරණේ තමයි ඔවුනොවුන් තම තමන්ගේ තරම නොදැනගෙන කල් හැරීම. කවිය අවධාරණය කරන්නේ තරම දැනගෙන කල් හරින්න කියලා. කවිය මේ කාරණය ඉතාම විචිත්‍ර විදිහට අපට කියනවා. ඔහුගේ පරිසරයේ ඔහුට අත්දැකීමට සිදුවන යම් යම් කාරණා ඔස්සේ මේ කාරණය අපට ඒත්තු ගන්නනවා, අපට අවබෝධ කරවනවා. මේක තමයි වැදගත්ම කාරණේ. ජන කවියා අප මුලින් ජන කවිය සම්බන්ධයෙන් අපි හදාරපු මූලික ප්‍රවේශයන් වලදී අපි ඉගෙන ගත්තා ජන කවියේ විශේෂ ලක්ෂණ. ඔහු ඉතා සරල ලෙසත් එමෙන්ම අත්දැකීම් තමන්ගේ සමාජ පරිසරයට ගැළපෙන ලෙසත් ඔහු තමන්ගේ පරිසරයෙන් උකහා ගන්නා කාරණා අනුව තමන් ලබාගත් දේ සමාජගත කිරීමට උත්සාහ කරා. ඒ උත්සාහය වඩාත් සාර්ථක වෙලා තියෙනවා. තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු යන කාරණය තම වටපිටාවේ කරුණුවලින් අවධාරණය කිරීමට කවිය සමත් වෙලා තියෙනවා. කවිය කියනවා ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. මේ සමාජික ජීවිතයේ අපට අත්‍යවශ්‍ය කාරණයක් මේක. ජීවිතයේදී දැන් අදනම් අපි සම්බර්ධනය වෙච්ච සමාජවල, නාගරික වෙච්ච සමාජවල ජීවත් වෙන අපට මේ ලිඳ කියන කාරණය ඒ තරම් අවශ්‍ය අරුම දෙයක් බවට පත් වෙලා අවශ්‍ය දෙයක් බවට පත් වෙලා නැහැ. නම් ඒක අරුම දෙයක් අපට. පුදුම දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අතීත සමාජයක ග්‍රාමීය පරිසරයක අපට ලිඳ කියන්න අත්‍යවශ්‍යයි. එතකොට යන කවිය කියන ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. ලිඳක් කැපීමේදී විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. සම භූමියක පිහිටි භූමියක ලිඳ කැපීමේදී ලිඳක් කැපීමේදී කොතරම් යටට ලිඳ කැපිය යුතුද? ජලය ලබා ගැනීමට ජලය ලැබෙන ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය කර ගන්න පුළුවන්. හැබැයි ගොඩැල්ලක් ඇති බිමක ලිඳක් කැපීමේදී ඒ තක්සේරුව ලබා ගැනීමට යම් අපහසුතාවයක් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ ගැන ඉතාම සෙවිල්ලෙන් ඉතා උවමනාවෙන් හොඳ අධීක්ෂණයකින් මේ වැඩේ කරන්න ඕනේ. ඊළඟට කවියා කියනවා අපට බොරැල්ලේ තරම දැනගෙන උඩපණිනු. අපට උඩපණින්න අවශ්‍ය නම් උඩ පැන්නොත් අනිවාර්යෙන් අපි බිම වැටෙනවා. එතකොට බිම වැදී පොළවේ අපේ පා ගැටෙනවා. එවිට මේ බොරැල්ලේ තියෙන ගල් කැට අපේ පයේ ඇෙන්න පුළුවන්. ඒ නිසා උඩපණිනවා නම් බොරැල්ලේ තරම අනිවාර්යෙන් අප දැනගත යුතුයි. නැත්නම් අපට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකම ජන කවියා ඔහුගේ පරිසරයේ ඔහු නිරන්තරයෙන් දුටු තවත් කාරණයකින් තමුන්ගේ උපදේශය සාර්ථක කරගන්න උත්සාහ කරනවා. කවියා කියනවා කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. අපි අද ගීත පාවිච්චි කරනවා වගේ ග්‍රාමීය සමාජවල අතීත සමාජයේ බැසියෝ තමන්ගේ නිවස තමන්ගේ ඉඩම ආවරණය කරලා වැටක් බැඳලා තියෙද්දි නිවසට ප්‍රවේශ වෙන්න හදලා තිබුණු කඩුල්ල යම් යම් ප්‍රමාණවලින් නිර්මාණය කරලා තියෙනවා. කඩක් භාණ්ඩ ප්‍රවාහනයේදී අතීත බැසියා පාවිච්චි කළ උපක්‍රමය මේ කඩක් බඳින විට කඩුල්ල කොයිතරම් ප්‍රමාණයකද කියලා අනිවාර්යෙන් අප දැනගත යුතුයි. නැත්තම් ලොකු කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ආදරණීය දරුවනේ බලන්න ජන කවියක් කොයිතරම් වටිනා උපදේශයකින් අපේ ජීවිතය යහපත් කරන්න උත්සාහ කරලා තියෙනවද කියලා. ඔහු කියනවා තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. මේ තමන්ගේ තරම දැනගෙන කල් හරින එක හොඳයි අර කියන කාරණා වගේ. ඔහු ඉතාම උචිත තමන්ගේ පරිසරයෙන් අද්දුටු උදාහරණ මගින් අපිට මේ කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒකම දරුවනේ මේ පාඩම පුරාම අපට හම්බෙන්නේ මේ කවි සියල්ලංගෙම අපට හම්බෙන්නේ ඉතා වටිනා උපදෙස්. දැන් අපි කතා කරමින් ඉන්නේ ජන කවියා යහපත් ජීවිතයක් ගත කිරීමට යෝග්‍ය උපදේශ රැසක් මේ උපදේශාත්මක ජන කවි තුලින් ලබා දෙනවා. ඒක කොහොමද ඔහු ලබා දෙන්නේ කියන කාරණේ. මේ කවි පන්තියේ තවත් එක් සුවිශේෂී කවියක් තමයි මෙන්න මේ කවිය. ජන කවියා කියනවා අපට රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙනනවදිද්ද. මේ සමාජය සිංහ සමාජය බෞද්ධ සමාජය යම් යම් සංස්කෘතික කාරණා එක්ක බැඳිච්ච සමාජයක්. අපේ සමාජයේ බොහෝ දේවල් ඉතා උපේක්ෂා සහගතව ඉවසන්න පුරුදු වෙච්ච සමාජයක්. මෙන්න මේ සමාජ ගති ලක්ෂණ නිසා අතීත සමාජිකයින් අපේ සමාජයේ ඉතාම නිදහස් ඉතාම සන්තෝෂ සතුටුදායක ජීවිතයක් ගත කළා. මේ කවියා ජන කවියා ඒ අතීතය අපට නිවැරදිව යලිත් මතක් කරලා දෙනවා. අද සමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ තමා යම් දිනක මිය යන බව අමතක කරමින්. මේ කරදර බහුල කාලේ දරුවනේ මේ කොවිඩ් වෛරසය වසංගතය ඉතා ශීඝ්‍රයෙන් මිනිසුන්ගේ ජීවිත ගිල ගනිමින් තියෙන අවස්ථාවේ අපට ඉතා වටිනා කවියක් ජන කවියා මේ මතක් කරන කවිය. ජීවිතවල වටිනාකම මිනිසුන්ට දැනෙන්න ඕනේ මේ ජීවිත මිනිසුන්ගෙන් ඉතා ශීඝ්‍රයෙන් අපේ පරිසරයෙන් ගිලිහි යමින් තිබෙන විට එවිට අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා බෞද්ධ බුදුදහමෙන් බෞද්ධ සාහිත්‍යයෙන් අපේ ජීවිතවලට මේ කාරණය සමීප කරලා තියෙනවා ජන කවියත් මේ බෞද්ධ ඉගැන්වීම ඔහුගේ ජීවිතය කරගෙන ඒ සාරය තමයි මේ උපදේශ ජන කවියෙන් අපට ලබා දෙන්නේ ඔහු කියනවා ඔහුගේ මේ කවියේ අවසාන පෙළින් පද පෙළින් කියන්න උත්සාහ කරන්නේ පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද වරකා ගස් අතර කොස් ගස් අතර වරකා ගසට විශේෂයෙන් පැණිවරකා ගසට සුවිශේෂී ස්ථානයක් තියෙනවා එතකොට අනිත් ගස් අතර අනිත් ගස් වලට හෙන වදිනකොට මේ ගහ විතරක් බේරලා හෙන වදිනවද කවිය මේ ඉත හොඳ ආකෘතියකුත් පාවිච්චි කරනවා ප්‍රශ්නවාචී ආකෘතියක් ප්‍රශ්නයක් අසන ආකාරයට තමයි ඔහු මේ ජන කවිය රචනා කරලා තියෙන්නේ පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද ඉත වටිනායයි සම්මත පැණිවරකා ගහටත් හෙන නොවදිද්ද යන්නේ හෙන වදිනවා යන්න අපට අවධාරණය කරනවා ඒකම ඔහු මේ කවියේ මුල් පේලි වලින් අපව දැනුවත් කරනවා මෙහෙම රන් විමනේ සිටිමු දුක නැති වෙද්ද රත්තරම් විමානයක මාලිගයක හිටියත් දුක කියන එක නැති වෙනවද දුක සැප කියන එක මිනිසුන්ට ස්වාභාවිකයි ජීවිතයේ දුකත් සැපත් කියන එකෙන් තොරව ජීවත් වෙන්න බෑ පැණිමියේ කෑමුත් බඩගිනි නැද්ද මේ පැණි ඉතාම රසවත් නමුත් මේ රසවත් මේ පැණි කෑවක් කියලා අපේ බඩගින්න සදාකාලිකව නැති වෙනවද එහෙම වෙන්නේ නැහැ මිනිබරණින් සැදුමුත් ගත නොදිරද්ද විවිධ ආභරණ ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන් ඉතාම වටිනා දේ වටිනා ඇඳුම් පැළඳුම් ආභරණ අඳින්න පුළුවන් එහෙම ඇඳයි කියලා අපේ ශරීරයේ ගත දිරන්නේ නැතුව තියෙනවද මේ සියලු කාරණා එකතු කරගනිමින් දැන් කවි අපට කියනවා පැණිවරකා ගසටත් හිනනවදිද්ද ඉතා වටිනා පැණිවරකා ගහටත් හිනවදි නැත මේ ප්‍රශ්නවාචී අදහස් හතරෙන් අවධාරණය කරනවා අත් සමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ තමා යම් කිසි දවසක මිය යන්නේ නැ යන හැඟීමෙන් අපට ජන කවිය අවධාරණය කරනවා මොන බලය ධනය තිබුණත් මිනිස්සු කොයිතරම් මේවට මත් වෙලා දුරාචාරයේ යෙදුණත් කිසියම් දවසක සියල්ලන්ට මේ සියල්ල අතහැරලා යන්න සිද්ධ වෙනවා ඒක තමයි ලෝක දහම ඒ විතරක් නෙවෙයි මේ නොකියපෝ කාරණේකුත් මේ ඇතුළත තියෙනවා ජන කවියා අපට අවධාරණය කරනවා ඉතින් මෙහෙමනම් අපට සියල්ල අත්හරින්න සිද්ධ වෙනවා නම් අස්තීර නම් අනිත්‍ය නම් එහෙමනම් ඇයි අපි මේ නරක විදියට ජීවත් වෙන්නේ කියන කාරණේ අවධාරණය කරනවා මේ කවියනොත් ජන කවිය අපට යහපත් ජීවිතයක් සාර්ථක ජීවිතයක් ගත කර ගැනීමට යම් අනුබලයක් විශාල අනුබලයක් ලබා දෙනවා ඉතින් දරුවනේ අද මේ කාරණේ මේ හෝරාවෙන් මම ඔබව දැනුවත් කළේ හානාහිය පානා ඩහරින් දැනේ යන පද්‍ය පන්තියේ ජන කවියා මේ රචනා කරන ජන කවියා යහපත් ජීවිතයක් ගත කිරීමට යෝග්‍ය උපදේශ රැසක් අපට ලබා දෙනවා කියන කාරණය. ඉතින් ඔබට ඔබගේ අධ්‍යයන කටයුතු වලදී ඔබගේ විභාගයේදී ඔබගෙන් ඇසිය හැකි යහපත් ජීවිතයක් ගත කිරීමට යෝග්‍ය උපදේශ රැසක් උපදේශාත්මක ජන කවිතුලින් ලබා දේ හානාහිය පානා ඩහරින් දැනේ පාඩමින් උදාහරණ තුනක් දක්වා පැහැදිලි කරන්න යන ආදී විදිහට එවැනි ප්‍රශ්නයක් ඔබට ලැබුණොත් ඔබට මම කලින් සඳහන් කළ කාරණා සහ ඔබ සොයා ගන්නා තවත් කාරණා ඇසුරින් මේට හොඳ පිළිතුරක් ලබා දිය හැකි. ඔව් දයාබර දරුවනේ අපි දැන් ඔබගේ අවධානය යොමු කරනවා මේ ජන කවි පාඩමේ අපේ තුන්වෙනි පාඩමේ හානාහිය පානාඩ හැරෙන්දෙනි පාඩමේ තවත් එක් සුවිශේෂී කාරණයකට. ඒ තමා මේ ජන කවිවල මේ උපදේශාත්මක ජන කවිවල රසවත් බව වැඩි කර ගැනීමට කවියා උදාහරණ භාවිත කරලා තියෙනවා මේ කාරණයට. නැවත වතාවක් මේ කාරණේ පැහැදිලිව සඳහන් කළොත් උදාහරණ භාවිත කිරීම නිසා මේ උපදේශාත්මක ජන කවිවල රසය වඩාත් වැඩි වෙලා තියෙනවා. රසවත් බව තීව්‍ර කිරීමට ජන කවියා උදාහරණ භාවිත කරලා තියෙනවා. මෙන්න මේ කාරණේ තමයි ඊළඟට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කලිනුත් සඳහන් කළා දරුවනේ මේ ජන කවියා සම්භාව්‍ය කවියාගෙන් යම් ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එහෙත් සම්භාව්‍ය කවියා භාවිත කළ යම් යම් කාරණා ජන කවියත් භාවිත කරනවා. ඒ වගේම සම්භාව්‍ය කවියා යම්කිසි බලපෑමක් සමාජයට කළා නම් තමන්ගේ සාහිත්‍ය කටයුත්ත ඔස්සේ ජන කවියත් ඒ කාරණය සිය පාඨක සමාජයට රසික සමාජයට සිදු කරනවා. අපි බලමු මේ පාඩමේ උපදේශාත්මක ජන කවිවල රසය වැඩි කිරීමට උදාහරණ කතුවරයා ජන කවිය එකතු කරන්නේ කොහොමද කියලා. මෙහිදී අපට දකින්න ලැබෙනවා විවිධ වර්ගයේ උදාහරණ මගින් කවියා තමන්ගේ කවි රසවත් කරන ආකාරය. අපි නිතර දකින කාව්‍ය අලංකාරයක් තමයි උපමා අලංකාරය. දරුවනේ මේ කවිය බලන්න කවියා කොයිතරම් නිවැරදිව සහ සුදුසු ලෙස තමන්ගේ කවියට මේ උපමා අලංකාරය භාවිත කොට තිබෙනවාද යන්න. කවිය කියන්නේ එක්කුණු දාට උක් දණ්ඩේ පැනිසේමා, වෙන්ුණු දාට යක් දෙබරේ වදසේමා, ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා, ඉතිං ළඳේ කරවිල තිබ්බටු සේමා. මේ කවියේ පේලි හතරෙම අග සේමා යනාදී විදිහට උපමා වාචී නිපාත පදේ භාවිත කරනවා. අපි දන්නවා උපමාවක් යනු මෙන් සේ වැනි වගේ අයුරු විලස් බඳු වැනි නිපාත පද භාවිත කරමින් උපමා පදය සහ උපමේය පදය සම්බන්ධ කිරීම. කවියක් ජන කවියා මෙහිදී ඉතාම විචිත්‍ර ලෙස උපමා වාචී නිපාත පද භාවිත කරමින් උපමා අලංකාරය යොදනවා. කවිය කියනවා එක්කුණු දාට උක් දණ්ඩේ පැනිසේම, එකතු වීම උක් දණ්ඩක පැණි වගේ, පැණි රසයි වගේ, හරිම රසවත්. ජීවිතේ එකතු වීම හරි මිහිරි, අපි ඒවා නැවත නැවත මතක් කරමින් රස විඳිනවා, සතුටු වෙනවා, hina වෙනවා. කවිය මේ කාරණේ අපට කියන්නේ. ඊළඟට දෙවෙනි පේළියේදී කියනවා වෙන් උණු දාට යක් දෙබරේ වදසේම. මේ දරුවෝ සමහර වෙලාවට අහලා ඇති යක් දෙබර. අතීත කාලයේදී අතීත ගැමියා මේ පැණි එකතු කරනවා. නමුත් මේ යක් දෙබර විශේෂයෙන් අපේ වැඩිහිටියෝ අපට පවසලා තියෙන්නේ යක් දෙබර යනු යක් දෙබර කියලා කියන්නේ ඉතා කළු පාට දෙබරුන් සහිත බඩ සහිත මේ පැණි එකතු කරන මේ වද. මේවා මේ දෙබරු ණය විස සහිත දෙමරු විශේෂයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඒ නිසා ඒ යක් දෙබරවල වදත් මේ පැණි භාවිත කරන්නේ නැහැ. ඉතා භයානක කටුක සිද්ධියක් ඒවා කෑමට යෑම. එතකොට වෙන්වීම කියන කාරණේ කොයිතරම් බරපතලද, ඒ කොයිතරම් හිතට අසන්තෝෂය කනගාටුව දෙන කාරණයක්ද යන්න මේ උපමාවෙන් පැහැදිලි කරනවා. ඊළඟට ජන කවිය කියනවා ගොසින් ගොසින් කටුවත්තේ යගසේවා. කටුවත්ත ලඟ වෙන්න අමාරු තැන. ඒ විතරක් නෙමෙයි ඒ කටුවත්තෙත් අගම වගේ. එතකොට ලබා ගැනීමට ඉතාම අපහසු බව තමයි කවියා මෙන් අපේ අවධාරණයට යොමු කරන්නේ. අවසාන උදාහරණ භාවිතය බලන්න කියනවා ඉතින් ළඳේ කරවිල තිබ්බට සේමා. අපි දරුවෝ දන්නවා කරවිල තිත්ත රසයි. තිබ්බට ඊට වඩා වෙනස්. ලොකු ගැළපීමක් නැහැ. සමාන නැහැ. අසමාන දේවල් වල නොගැලපෙන දේවල් ගැන කවියා ඉතාම විචිත්‍ර ලෙස තමන්ගේ අත්දැකීම් තමන්ගේ පරිසරය පරිසර සාධක භාවිත කරමින් අපව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ළඳේ කරවිල තිබ්බට සේම. අර මුලින් කියපු එක්කුණු දාට උද්දණ්ඩේ පැනිසේමා යන්න. වෙන් වුණහම යක් දෙබරේ වද වගේ වෙනවා. එච්චර අමිහිරි කටුකයි. ඒ කටුක බව වඩාත් තීව්‍ර කරනවා ඉතින් ළඳේ කරවිල තිබ්බට සේම යන පදේ. ඉතාම පැහැදිලි ලෙසත් ඉතාම විචිත්‍ර ලෙසත් ජන කවියා උදාහරණ භාවිත කරලා තියෙනවා කියන එකට මේක ඉතාම හොඳ නිදසුනක් මේ අපි භාවිත කළ කවිය. ඊළඟට දරුවනේ ඔබගේ අවධානය යොමු කරන මම තව කවියකට. අපි මේ කතා කරමින් ඉන්නේ ජන කවියා විශේෂයෙන් උපදේශ ජන කවිවල භාවිත ජන කවි. ජන කවියා කොයිතරම් අපූර්ව ලෙස ඒ ජන කවිවල උදාහරණ භාවිත කරලා තියෙනවද කියන එක. අපට හම්බෙනම කවියක් මෙහෙම අඳුරු කරු කලුවරේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුන් ලියන් දැක තමලියට තලතල දුවන මුවන් දැක නොදමන් නිලූපලා. පැරණි ගැමි යදුමක් තියෙනවා පඳුරේ ඉන්න කුරුල්ලන් දෙන්නට වඩා අතේ ඉන්න එක කුරුල්ලා වටිනවා කියන එක. මේ පැරණි ගැමි යදුමම වඩාත් විචිත්‍ර විදිහට ජන කවියා අපට මෙහිදී දක්වා තිබෙනවා. අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා අන්ධකාර කළුවරේක පඳුරකට මුවා වෙලා ඉන්න වෙලාවක විදුලි එළිය දැක්කහම තමන් අතේ තියෙන තමන්ට ආලෝකය සපයා දෙන ගිනිහුල දියේ හෙලන්න සමහරු උත්සාහ කරනවා. සමහරු එහෙම කරනවා. ඒක හරි කේද වාචකයක්. රැවටුනේ විදුලි එළියට. ඒක හරි ක්ෂණිකයි. ඉතා ක්ෂණිකව ඒ නැති වෙලා යනවා. හැබැයි මෙතෙක් තමන්ට ආලෝකය සපයා දුන්න ගිනිහුල අමතක වෙනවා. ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන විදුලි එළිය දැක්කාම. මේක ඉතාම හොඳ උදාහරණයක්. මේ ජීවිතය අවබෝධය සඳහා උපදේශනීය සඳහා ජන කවියා ඉතාම හොඳ උදාහරණයක් මේ අවස්ථාවේදී භාවිත කරනවා. ඊළඟට දරුවනේ බලන්න සමාජික ජීවිතයේදී අපි අහන දකින සමාජ ප්‍රශ්නයක් ඉතාම සරලවත් ඉතාම පැහැදිලි ලෙසත් උදාහරණයකින් කවිය අපට කියන ආකාරය. කවිය කියනවා අනුන් ලියන් දැක තමලියට තලතල. අනුන්ගේ බිරියන්ගේ රුවගුණ සිහි කරමින් තමන්ගේ බිරිඳට අඩන්තේට්ටම් කරන අය සමාජයේ ඉන්නවා. අවසානයේ සිද්ධ වෙන ඛේද වාචකයේ කවිය අපට මෙහෙම කියනවා. දුවන මුවන් දැක නොදමන් නිලූපලා. අවසානයේදී සිද්ධ වෙන ඛේද වාචකයක් කවිය අපිට අවධාරණයෙන් කියනවා දුවන මුවෝ දැකලා අතේ තියෙන තමන් නෙලාගත් පලා මිටිය දීසි කරන්න එපා කියන එක. බලන්න දරුවනේ ජන කවියා මේ උපදේශ කවි මගින් කොයිතරම් නිවැරදි කොයිතරම් දැනුම් සම්භාරයක් අපට ලබා දෙනවද කියන එක. ඊට විශේෂ කාරණේ වන්නේ ඔහු සම්භාව්‍ය විදග්ධ කවියෙක් නොවුනත් ඔහුගේ පරිසරයේ ඔහුට ලැබෙන ඔහු අත්විඳින කාරණා ඔස්සේ ඉතාම සූක්ෂම විදිහට ඔහු කාව්‍ය අලංකාර භාවිත කරනවා. මේ කවිවල අපට හමු වුණ කවිවල උපමා අනුප්‍රාස එලිසමේ මේ විවිධ උපක්‍රම පාවිච්චි කරමින් කවියා අපට මේ කාරණේ හේතු ගන්නට උත්සාහ කරනවා. ඒ සමගම මේ කවි පන්තියේ තියෙන තවත් එක් කවියක් තමයි ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. කවියා මේ උපදේශ ජන කවිවල රසය වඩාත් තීව්‍ර කිරීමට, වඩාත් වැඩි කිරීමට ඉතාම සුදුසු උදාහරණ භාවිත කරලා තියෙනවා. මේ උදාහරණ භාවිත කිරීමේදී තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු යන කාරණය උපදේශය නිවැරදිව ලබා දීම සඳහා උදාහරණ තුනක් කවියා තමන්ගේ රසිකයින්ට කියලා දෙනවා. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන කද වදිනු. මේ උදාහරණ ත්‍රිත්වයෙන් මේ උදාහරණ තුනින් කවියා අපව කැඳවාගෙන යනවා එක්තරා සුවිශේෂී කාරණයකට. ඒ තමා තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු කියන ඔහු සමාජගත කිරීමට බලාපොරොත්තු වෙන කාරණේට. මේ විදිහට දරුවනේ මේ කවි පන්තිය පුරාම අපට දකින්න ලැබෙනවා උදාහරණ භාවිත කිරීමෙන් ජන කවියා කොයි තරම් රසවත් විදිහට තමන්ගේ ජන කවි, තමන්ගේ උපදෙස් කවි රසිකයන්ට ලබා දීමට උත්සාහ කරාද කියන එක. ඒ වඩා සාර්ථක වී තිබෙනවා. ඒ නිසා තමයි මේ ජන කවි පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන නිධානයක් වගේ අපේ සමාජයේ සමාජයෙන් සමාජයට ලැබෙමින් පවතින්නේ. ඉතින් දරුවනේ මම මේ වෙලාවේ මේ දරුවන්ට කාරණා දෙකක් මේ ජන කවි ඇසුරින් පැහැදිලි කරා. ඒ තමයි යහපත් ජීවිතයක් ගත කිරීමට යෝග්‍ය උපදේශ රසක් මේ ජන කවිවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ මොනවාද, ඒ කොහොමද කියන කාරණය. අනිත් කාරණේ තමයි ජන කවියා තමන්ගේ උපදේශාත්මක ජන කවිවල රසය වඩා තීව්‍ර කිරීමට ඉතාම සුදුසු උදාහරණ භාවිත කරලා තියෙනවා කියන කාරණේ. ඔබට ලැබෙන ගැටලු ප්‍රශ්නවලදී මම මේ කලින් සඳහන් කළ කාරණා භාවිත කරමින් අධ්‍යයනය කරමින් තවදුරටත් මේ ජන කවි පිළිබඳ ඔබේ අධ්‍යයනය පුළුල් කරමින් ඔබට නිවැරදි පිළිතුරු සපයා ගත හැකි. ඒ සමගම කෙටි මතක් කිරීමක් තියෙන අපේ දරුවන්ට මේ පාඩම් මාලාව සම්බන්ධයෙන් ඔබගේ ගුණදොස්, ඔබගේ රුචි අරුචිකම් ඔබට යම් කිසි පණිවිඩයක් කියන්න තිබෙනවා නම් මම මේ සඳහන් කරන දුරකථන අංකයේ අමතලා ඔබට ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් උදහස් ලබා දෙන්න පුළුවන්. දුරකථන අංකයේ තමයි 071 84 208 29. නැවත වරක් මම ඔබට මේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 071 84 208 29. ඉතින් අදත් ඔබ අප සමග සම්බන්ධ වුණා. නැවත දවසක සම්බන්ධ වීමේ අරමුණෙන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.